විතානගේ මැත්තුමා ගරු අගම ඇතුමා ජාත
ගරු කතාන යුතුනේ මම අහනවා ප්‍රශ්නේ
මොකද්ද නෑ ප්‍රශ්න දෙකයි ස්ටෑන්ඩින් ඕඩර්ස් ඔන්ලි 2 ක්වෙස්චන්ස්
මේ අදද පාර්ලිමේන්තුවයි
ගරු ඒචාන් විතානගේ මැත්තුමා
ගරු කතාන යුතුනේ මම අහන ප්‍රශ්න
කතානායකතුමනි මගේ ප්‍රශ්නාංක
අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
ප්‍රශ්නාංක එක පිළිතුරු ඇඹිලිපිටිය නගරය තුළ ශ්‍රී ලංකා මහ අධිකාරිය සතු රජයේ ඉඩම් භුක්ති විඳින ව්‍යාපාරිකයන් වෙත බදු බලපත්‍ර ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බැවින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් සම්බන්ධයෙන් හිමිකම් ලබා දීමේ ගැටලුවක් නොමැත. දෙක ඇඹිලිපිටිය නගරය හා අවට ප්‍රදේශයේ නාගරික බල ප්‍රදේශ තුළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2006/04/15 දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එම නාගරික බල ප්‍රදේශය තුළ පිහිටි රජයේ ඉඩම් ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දෙනු ලබන්නේ 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඇති ප්‍රතිපාදන මතයි. යම් පුද්ගලයෙකු ඉඩම් භුක්තියට පැමිණ වර්ෂය පදනම් කර ගනිමින් ඉඩම් වෙළඳපොළ වටිනාකම තක්සේරු කර ඒ අනුව බදු මුදල් ගණනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් විශේෂ භාරකරු අමාත්‍යතුමා වන අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක කරන ලෙස වලව කලාපයේ නිවාසික ව්‍යාපාර කළමනාකාර වෙත චක්‍රලේක මගින් උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් අනුව ක්‍රියා කරමින් ඇඹිලිපිටියේ නගරයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු රජයේ ඉඩම් භුක්ති විඳින ව්‍යාපාරිකයන් වෙත බදු බලපත්‍ර ලබා දීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ප්‍රශ්නාංක A1 ඊට අදාළ පිළිතුරු ඇඹිලිපිටියේ නගරයේ පිහිටි යම් ඉඩම් ප්‍රමාණයක් ඇඹිලිපිටියේ ශ්‍රී කාවානතිස්ස රජමහා විහාරයේ සතු බවට වාර්තා වී ඇත. එම ඉඩම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් සිදු කරනු නොලැබේ. 2 1939 අංක 19 දරන විහාර දේවාලගම ආඥා පනතේ ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයේ එම ඉඩම්වල අයිතිය ලැබී ඇති බවට කරුණු වාර්තා වී ඇත. අංක 3 ඇඹිලිපිටිය නගරය තුළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් රජයේ ඉඩම්වල ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් වෙත දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඉහතා 2 යටතේ දක්වා ඇති එම ඉඩම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිහත්වීමක් කළ නොහැක. ප්‍රශ්න ඇ නොවිසිනම් මන්ද පැන නොනගී.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ අපේ ඇමතුමා ලබා දීපු පිළිතුර මේ අහපු ප්‍රශ්නේ, මම හිතන්නේ එතුමා මේක දන්නේ, මේ උත්තරේ දීපු කෙනා අනවබෝධයෙන් දීපු උත්තරයක්. මේක මහවැලි අධිකාරිය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ විහාරස්ථානෙට යම් භූමි ප්‍රමාණයක අයිතියක් තියෙන නගරේ. මුළු ඇඹිලිපිටිය සම්පූර්ණ නගරේම අද වෙනකොට ව්‍යාපාරිකට ගොඩනැගිල්ලක් ඉදි කරන්න බෑ. මේ තියෙන ගැටලුවත් එක්ක මහවැලි අධිකාරිය මේකට කිසිම මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මහවැලි අධිකාරිය ඔබතුමාට ඔය දීලා තියෙන පිළිතුර අනුව යම් ප්‍රකාශ කරනවා අපිට අයිතියක් තියෙනවා කියලා. නමුත් රජයේ ආයතනයක් විදිහට කිසිම ආයතනයක් මේකට මැදිහත් වෙන්නේ නැහැ. ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හදන්න ගියොත් මේ පන්සලෙන් මැදිහත්වීමක් වෙලා මේක නතර කරනවා. ඊළඟට ව්‍යාපාරිකට තමන්ට අයිති ඉඩමත් වෙනක් කෙනෙකුට විකුණන්න යනවා නම් මම දන්නේ නැහැ බුද්ධ ශාසන ඇමතුමත් ඉන්නෝ මේක හරිද වැරදිද කියලා. ඒ ඉඩම් ප්‍රමාණය අපි කිව්ව දැන් විහාරස්ථානයට අයිති ඉඩම් පර්චේස් 10ක් තියෙනවා නම් ඒ වටිනාකම මේ වෙනකොට තියෙන වාණිජ වටිනාකමට විකුණන එකේ තට්ටු 4ක ගොඩනැගිල්ලක් හදලා තියෙනවා නම් ඒ ගොඩනැගිල්ලෙත් වටිනාකමෙන් 25%ක් දෙන්න ඕන. ඒතර ලොකු අසාධාරණයක් වෙනවා. ඔබතුමාට පැහැදිලිද දන්නේ මම මේ කියන එක? ඉතින් මම ඉල්ලන්නේ මේ ඇවිල්ලා රත්නපුර දිස්ත්‍රික්කයේ තම්බන්තොට දිස්ත්‍රික්කයේ මැද තියෙන ප්‍රධාන දියුණු වෙන නගරයක් මේ ව්‍යාපාරිකයන්ට මේක නිරවුල් කරලා දෙන්න මහවැලි අධිකාරිය හෝ සාධනීය මැදිහත්වීමක් වෙන්න කටයුතු කරනවාද කියන එක තමයි අහන්නේ.
අන්තිමට මහවැලි අධිකාරියට පුළුවන්කම තියෙන්නේ මහවැලි අධිකාරිය සතු ඉඩම් වලට මැදිහත් වෙන්න විතරයි. විහාරස්ථානයේ සතු ඉඩම් හෝ වෙනත් රජයේ ඉඩම් වලට මැදිහත් වීමේ අයිතියක් නැහැ. ඒ නිසා තමයි මේ පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙන්න අපිට ඊට අදාළව පිළිතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම විසඳන්න පුළුවන්කමකුත් තියෙනවා මහවැලි අධිකාරිය සතු ඉඩම් වල ඔප්පු බලපත්‍ර ඔක්කොම දෙන්න තිබුණා අපිට 180,000ක් විතර දැන් පසුගිය දවස්වල අපි 12,000කට දුන්නා 130,000කට විතර දීලා තියෙනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට අපි බලාපොරොත්තු වෙන 180,000ම සම්පූර්ණ කරන්න මේ වගේ ගැටලු තියෙන මහවැලි අධිකාරිය ඉඩම් වල ගැටලු තියෙනවා නම් ඔබතුමා මෙදිහත් වුණොත් අපිට සතියක් වගේ ඇතුළත විසඳලා දෙන්න පුළුවන් මොකද මේ දවස්වල අපි එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා එනතත් මම මේ මාසේ අන්තිම වෙනකොට ඔබතුමාලගේ උඩවලව කලාපෙට එනවා එතනදිත් අපිට පුළුවන්කම තියෙනවා තියෙනවා නම් ප්‍රධාන ගැටලු මහවැලි ඉඩම් සම්බන්ධයෙන් හෝ ඊට අදාළ ගැටලු සාකච්ඡා කරන්න.
හොඳයි බොහොම ස්තුතියි
ගරු ස්තුතියි ගරු අමතුමා මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මේ ගරු අමතුමනි ඔබතුමා පැමිණෙනවා නම් වැදගත් මම කියන්නේ මේ ඔබතුමාට ගැටලුව ගැන අවබෝධයක් ගන්න මේ නගරයේ තියෙන මහවැලි ඉඩම් මහවැලි හඳුනගෙන නැහැ. ඉතින් එහෙමනම් මම කියන්නේ ඔබතුමා සතියකින් එනවා නම් අද හෙටම නියෝගයක් දෙන්න මේකේ කාටද අයිති මහවැලි අයිති ඉඩම් ටික. මොකද දැන් කඩ පේලියක් ගත්තාම එක කඩයක් මහවැලිය කියනවා අනිත් දෙක පන්සලිය කියනවා ආයන් එහෙම වෙන්න බෑනේ. ඒක නිසා මේක නිසි හඳුනා ගැනීමක් කරන්න මම RPM නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමාගෙනුත් දිගින් දිගට විමසීමක් කරා මේකෙන් වෙන්නේ මේ නගරේ දියුණුව තව තව පරිහානියටපත් වෙන එක නිසා ඔබතුමා සතියකින් එනවනම් මේක ඉස්සෙල්ලා අඳුනගෙන ඒ ව්‍යාපාරිකව කැඳවන්න අවස්ථාවක් උදා කරගන්න.
ගන්නවා ඒක.
ගැටලු නිරවුල් කරලා අපිට අඳුනගෙන පිළිතුරක් ලබා දෙන්න පුළුවන් ඔබතුමාට.
පදවිපත් කරනවා. හොඳයි. ගරු බුද්ධික පදින්න මැතිතුමා.
දැන් මහාන ගරු කතා නැකතුමනි.
විදුලි බල පුරංජනී මැතිතුමාගේ අසීමට. විදුලි බල පුරංජනී මැතිතුමාගේ.
විදුලි බල මේ අජිත් පී පෙර රාජ්‍යමතුමා දැන් හිටියා.
ආනන්ද කුමාර සිරි මැතිතුමාගේ එන්නේ.
සති දෙකක් කල් ඉල්ලා තිබෙන ප්‍රධාන.
ගරු ශාන්ති ස්කන්දරාජ මැතිණිය රාජ්‍ය වේසය මහනුවර නගර සංවර්ධන මැතිතුමා ඇසීමට හොරබල් කිරියල්ල
පිළිතුර එක ඔව් 2016 වර්ෂයේ අයවැයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් කර නොමැත තුන අදාළ නැත හතර අදාළ නැත අදාළ නැත
Already I know some of the money allocated to this budget.
Can you kindly repeat it, please?
Yes. Already I know some of the money allocated in the budget this year to this project.
We have not allocated any money from the 2016 budget. 2016, we have not allocated.
16, yeah.
Your question is that. Your question is, මෙම කර්මාන්ත ශාලාව සඳහා 2016 වර්ෂයේ අයවැය වෙන් කළ මුදල් ප්‍රතිපාදන කොපමණද? You have asked for 2016, but okay. We have not allocated any money for in 2016.
Yeah, go ahead. Yeah.
Honorable Minister, we are aware that some monies have been spent supposedly on the allocation made in 2016.
Yeah.
In the 2016 budget process, in the Finance Minister's final speech, he did mention this factory also in his speech. And subsequently, some monies were allocated. Not in the original allocation, but subsequently some monies were allocated. Some work started. Work has started and stopped.
So,
yeah, work started. She says work has also been completed, but the factory is not been made functional. That is the question that is being asked. Why it is not functioning?
No, her question was whether we allocated monies in the budget. We have not, but if you say yes. Some monies were allocated,
monies were subsequently allocated, and the factory was repaired,
yeah.
But it has not made operational.
I will look into it. Right.
Thank you.
Okay, Garu Mahindanand Arugya Mettuma, Rajya Vyasaya Manohara Nagara Sangvardhana Mettuma Gasimada.
Garu Mettuma Mangahano.
ප්‍රශ්නය ආයක ඔව් දෙක ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කම්කරුවන් ගන්න 4161යි හිංග සේවක අර්ථසාධක මුදල බිලියන 700 75.5යි. හිංග සේවා නියුක්ති භාරකාර අර මුදල බිලියන 3.33යි. හිංග පාර්ශ්වෝදය දීපණ බිලියන 48.4යි. එකතුව බිලියන 122යි. ශ්‍රී ලංකා රාජ්‍යවල සංස්ථාව කම්කරුවන් ගන්න 3,549යි. හිංග සේවක සාධක අරමුදල බිලියන 46.35යි. හිංග සේවා නියුක්ති භාරකාර අරමුදල බිලියන 3.82යි. හිංග පාරිශෝධිත දීමනා බිලියන 21.18යි. එකතුව බිලියන 71යි.
නෑ මේ මුදල් කම්කරුවන්ට පෙවීමට ගන්න පියවර මොකක්ද දින ඒවා කිව්වේ නෑ මොකදනතුමා.
නු මන්ත්‍රීතුමා චන්ද්‍රිකා මැතිනිය අවුරුදු 10ක් මේ රට පාලනය කෙරුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10ක් මේ රට පාලනය කෙරුවා. ඒ අවුරුදු 20ෙම මේ පාරිශෝධිත දීමනා අර්ධසාධක අරමුදල් ගෙවලා තිබෙන්නේ නෑ. ඒ අවුරුදු 20ටම ඒ පොඩක් ඉන්න මම දින 100 ආණ්ඩුවේ මම වැලි කර්මාන්ත ඇමතිවරේ හැටියට කැබිනට් පත්‍රිකාවක් දාලා රවි කර්ණනායක මැතිතුමා මිලියන 1800ක් වෙන් කෙරුවා. ඒ වෙන් කරපු නිසා පසුගිය අවුරුදු 3-4 ඇතුළත අපි මේක ටික ටික අඩු කරලා බලන්න 2015 තිබුණ හිඟ මිලියන 2310ක්. ඕවර් 2000 මිලියන්. අද තියෙන්නේ අර රවි කර්ණනායක මුදල් ලැබෙතුමා අපිට මුදල් ලබා දුන්න නිසා අපි හිඟ තියෙන්නේ අද 386. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ අපි නිහඬ වීදල් නැහැ. 2015 අපි ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ආපු විගස අවුරුදු 20ක් ගෙවපු නැති EPF contributions gratuity ගෙවන්න මිලියන 1700ක් කැබිනට් පත්‍රිකාවක් අපි දාලා ලබාගෙන අපි ටික 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 මුදල් ලබාගෙන 2015 තිබ්බ හිඟ 2310 අද මිලියන 386 දක්වා අඩු කරලා තියෙනවා.
ඔබතුමාට වැරදි තොරතුරක් දීලා තියෙනවා මම විශ්වාස කරනවා. මම ඔබතුමාගේ පැහැදිලි කරන්නම්. ඔබතුමා දන්නවා ජනතා වත් සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව කියන ආයතන දෙකේම විශාල ඔබතුමා කිව්වා වගේ මේ සියලු වකවානුවල ගෙවන්න ඕනේ විශාල මුදලක් තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිලා ඉදියේ කාලේ මමත් අපේ ලොහාන් මන්ත්‍රීතුමාත් කතා කළා. මහා භාණ්ඩාගාරයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවට මිලියන 300 ගණක් අපි සල්ලි අරන් දුන්නා. නවීන් දිසානායක ඇමතිතුමා කලින් අමාත්‍යතුමා හැටියට ඒක දන්නවා. ඔබතුමාලෝ 2015 ගෙව්වේ අපි අරන් දීපු සල්ලි. හැමතුමාට තපර දෙන්න. මම වැරදි නම් ඔබතුමා මම නිවැරදි කරන්නේ. මම වැරදි නම් මම නිවැරදි කරන්නේ. ඔව්.
වා ගරු මන්ත්‍රීතුමා මම කියන්නේ ඔබතුමාලත් මිලියන ගාණක් ගෙව්වා. නමුත් 2015 මම වැවිලි කර්මාන්ත ඇමති කාලේ ඒ අමාත්‍යංශ බාර ගන්නකොට මිලියන 2310ක් හිඟ තිබ්බා. මම දන්නවා 2015 කලින් හිටිය අපේ රත්පත්ති මාත්‍ය සභාපති කාලේ එතුමා ගෙව්වා. හැබැයි 2015 හිඟ තිබ්බා 2310ක්. ඒක අපි අඩු කරලා තියෙනවා මිලියන 286 දක්වා.
හොඳයි මට අහන්න දුන්නේ නැහැ මුතු. ගරු ඇමතුමා මට බාධා කරන්න නැතුව මට පොඩක් දුන්න නැත්තම් කතා නැහැ තුමාට අවස්ථාව දෙන්නේ. ඒ නිසා මේ ඔබතුමාට මම කියන්නේ ගරු ඇමතුමා රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් අපි ලබා දීපු මුදල් සේවකයන්ට ගෙවන්න නැතුව රාජ්‍ය වැවිලි සංස්ථාවේ තියාගෙන ඉඳලා තමයි ඔය පහුගිය දවස්වල ගෙව්වේ. මම ඔබතුමාට කියන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කිසිම සේවකයෙක්ගේ අර්ථසාධක වරමුදල් මේ වෙනකොට ගෙවලා නැහැ. මම පිළිගන්නවා රාජ්‍ය වැවිලි සංස්ථාවේ අපි ඒ කාලේ ගත්ත මුදල් ගෙවාගෙන ගිහිල්ලා ඒක ඉතුරු වෙලා තිබිලා රාජ්‍ය වැවිලි සංස්ථාව තවත් ඇමතිතුමා මිලියන ගාණක් මුදල් ඇමතිතුමා තාම භාණ්ඩාගාරයෙන් දීපු සල්ලි ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා ගෙවන්නේ නැහැ මුදල් ඇමතිතුමා. ඉතින් ඒ නිසා පළවෙනි එක මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ රාජ්‍ය වැවිලි සංස්ථාවේ අපි අරන් දීපු සල්ලි ටික කඩිනමින් ගෙවන්න කියලා එක. දෙවෙනි එක කරු ඇමතිතුමා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ කිසිම සේවකයෙක්ගේ අර්ථසාධක අරමුදල් පැත්තකට දාන ගරු කතානායකතුමනි සේවකයා මිය ගිහිල්ලා අඩුගානේ මැරුණට පස්සේ මරණ මේක ගෙවන්නේ නැහැ මිනි පෙට්ටියට සල්ලි දෙන්නේ නැහැ අඩුගානේ සේවක අර්ථසාධක අරමුදල් එනතෙක් ඒ වගේ විශේෂ දීමනාකරු ඇමතිතුමා මිනි පෙට්ටියේ සල්ලි ගෙවන්නේ
නැහැ. නැයි ගරු ඇමතිතුමා
ඒක ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මෙතුමාගේ තොරතුරු වල ඇත්ත වශයෙන්ම අඩුපාඩුකම් තියෙනවා. මොකද මෙතුමා අහන ප්‍රශ්නේ මම එතුමාට පැහැදිලිව කියනවා. යහපාලන ආණ්ඩුව බාර ගන්නකොට මේ ආයතන දෙකේම රාජ්‍ය වැවි සංස්ථාවේ ජනවසභේ හිඟ තිබ්බා බිලියන 2310ක්. ඒක අපි අඩු කරලා තියෙනවා අද 386 දක්වා. 386 රවි කන්නෝනාක මැතිතුමා මුදල් ඇමති කාලේ බිලියන 1800ක් වෙන් කෙරුවා මේ මුදල් ගෙවන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු චමින්ද විජේසිරි මැතිතුමා
මහාන කතානායකතුමා.
ගරු බන්දුරගුණ ආචාර්ය බන්දුර ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, දැන් 2:30ට රාජ්‍ය ගිණුම්කාරක සභාව සහ කෝප් කමිටුව රැස්වීමක් නියමිතව තිබෙනවා. දැන් න්‍යායපත්‍රයේ අනුව නියෝජ්‍ය කතානායකතුමා තෝරා ගැනීම යනාදී වැදගත්දේ තිබෙන නිසා මේ සභාපති තේරීම එලෙසින් නොකර ඒ කල් දාන්නට කියලා මං ඉල්ලා සිටිනවා. ඒක අබද්ද වෙනුවේ
ඒක වෙන දවසකට ගන්න පුළුවන්. ගරු
පසුව රැස් වෙන්න කියලා මොකද දැන් දෙකම
කතානායක
තෝරන්නේ?
නෑ, නියෝජ්‍ය කතානායකතුමා නෙමෙයි, කාර්ක සභා සභාපතිව පත් කිරීම. ඔව්,
දැන් ඔබතුමා
ෆස් වීවිල් ඉලෙක්ට් ද ඩිප්‍යුටි ස්පීකර්.
නෑ, ඔකෝස් ඔකෝස්.
නෑ නෑ, එතුමාට කියලා තියෙන්නේ දැන් ඔබ දැන් මේ කාරක සභා දෙකහමාට රැස් වෙනකොට අපිට ඒ සඳහා සහභාගි වෙන්න බෑ. ඒ කල් දාන්න.
ඒවා පසුවට දාන්න. මේ අපේ
ආයගයි එකයි එකයි
පසුවට කල් දාමු.
හොඳයි, ගරු චමින්ද විජේසිරි මැතිතුමා. ගරු චමින්ද
කතානායකතුමනි,
ගරු පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, පළාත් සභා ඇමතිතුමා මාසයක් කල් ඉල්ලනවා.
කෝප් කෝප් එක
අදල් නිලධාරින් තෝරගන්න
ඕරු
ඉන්නවද නැද්ද කියන කනිත් අය තෝරගන්න. දෙක හමාරක් පස්සට දාගන්න. ඒක වෙනම දෙයක්.
ඒක ඔබතුමා ඒක වෙලා කියන්නේ.
එහෙම නිකම් මේ.
ඒක තේරෙනවා. ඊට පස්සේ අනික පත් කරන්නේ නියෝජ්‍ය කතානායකව පත් කරනවා. ඊට පස්සේ අනිත් දෙකේ සභාව එක්කද මොකද තත්ත්වය?
සර්, they can meet after the election.
After the election.
After the election.
Okay. After the election, yeah. ගරු චමින්ද විජේසේකර මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?
ඇමතුමාද මාසයක් කල් ඉල්ලනවා.
හොඳයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27 යටතේ ප්‍රශ්න ගරු අනුරජ සේනාගේ මැතිතුමා. මගේ අවස්ථාව දෙන්න තව තියෙනවා.
ගරු කතානායකතුමනි, මම සෞඛ්‍ය ඇමතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්නේ. සෞඛ්‍ය ඇමතුමාට ලෝක සෞඛ්‍ය සංවිධාන උපසභාපතිකමත් ලැබිලා තියෙනවා මං හිතන්නේ. එහෙම නතර වෙන්න බැරිද? එහෙමක් නැහැ නේද? කොහොම වුණත් මහ බැංකුවේ බලපත්‍ර ලාභී සමවෙන්න කතානායකතුමනි. විශේෂයෙන්ම ලංකාවේ දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා වුණ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම යාම් පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරමු කැමැති වෙමි. දකුණු පළාතේ වසංගත තත්ත්වය පෙන්නුම් කරමින් පැතිරේ යන වුණ රෝගී තත්ත්වයේ හේතුවෙන් කරාපිටියේ ශික්ෂණ රෝහලේ මේ වන විට කුඩා දරුවන් ඇතුළු 14 මියගොස් ඇති බවත් පළාතේ දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන බවත් ජනමාධ්‍ය වාර්තා කළා තිබෙනවා. එසේම දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ වාට්ටු පිරී ඇති බවත් පොදුවේ සියලු රෝහල්වල දැඩි සත්කාර ඒකකයට තවත් රෝගීන් ඇතුළත් කළ නොහැකි තත්ත්වයක් ඇති බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙද්දී වෛද්‍යවරුන් සියකගේ පමණ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 300ක පමණද පුරප්පාඩු ඇතිව කරාපිටියේ ශික්ෂණ රෝහල පවත්වාගෙන යාම අසීරු තත්ත්වයක්ද පැවසෙනවා. පසුගිය දිනවල පාසල් වසා දැමීම වැනි తాවකාලික වැළැක්වීම ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර පෞද්ගලිකාංශයේ දැඩි සත්කාර ඒකක පාවිච්චියට ගන්නා ලෙස ඉල්ලීම ප්‍රායෝගික නොවී ඇති බවට වාර්තා වුණා. මේ රෝගී තත්ත්වය පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් සත්‍ය හා නිර්වෘල් තොරතුරු වගකීම් සහගතව සමාජගත නොවීම හේතුවෙන් ජනතාව විශේෂයෙන් දෙමව්පියන් තම දරුවන් සම්බන්ධයෙන් දැඩි බියකින් පසුවනවා. එසේම රෝගී තත්ත්වයේ වසංගත මට්ටමකට පැමිණීමට පෙර වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූයේද යන්න ගැටලු සහගත තත්ත්වයක්. මේ මහජන අවධානය උස්සන් වූ පසු සිදු කරන ජනමාධ්‍ය ප්‍රචාරයෙන් ඔබ්බට ගිය සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය වී තිබුණා. විශේෂයෙන්ම වැසි සමයෙන් පසු වෙන ඉදිරි මාසවලදී නැවතත් ඩෙංගු රෝගයේ හිස ඔසවේ හැකි ඊට පෙර එවැනි රෝගී තත්ත්වයන්ට මුහුණ දීම පූර්ව සූදානමක් අනිවාර්යයි. මේ තත්ත්වය තුල ගරු ඇමතුමා පහත පිළිතුරු ලබා දෙනු මතයි බලාපොරොත්තු වෙනවා. 1. මෙවර පැතිර යමින් ඇති රෝගී තත්ත්වය හා රෝගීන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත කවරේද? රෝගය පිළිබඳව තොරතුරු ග්‍රාමීය මට්ටමින් වගකීම් සහගතව සමාජගත කිරීම සඳහා ආණ්ඩුව සතු වැඩපිළිවෙල කුමක්ද? මෙවැනි රෝගී තත්ත්වයක් වසංගත මට්ටමට පත්වීම වළක්වා ගැනීම සඳහා වන සෞඛ්‍ය ශාස්ත්‍රයේ පූර්ව සූදානම කවරේද? රෝගේ ව්‍යාප්ත වන ප්‍රදේශවල රෝගවල රෝගීන් සඳහා වන පහසුකම් හා කාර්යමණ්ඩල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා කිනම් වැඩපිළිවෙළක් තිබේද? දැනට රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කරන ඇති බවට ආණ්ඩුව ගෙන යන ආණ්ඩුවට ජනතාවට සහතිකයක් ලබා දිය හැකිද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මුදල් ඇමතුමා, ඔබතුමාගේ අර මං අවස්ථාව දෙන්න ප්‍රධාන කටයුතු ආරම්භ වෙනකොට.
ගරු කථානායකතුමනි,
රමේෂ් පජන මහත්මයා,
සෑම වසරකම
මොකද රමේෂ් පජන මහත්මයා,
ඔබ උත්තර දෙන්න කලින් ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා. ඇත්තරම ගරු ඇමතුමා සම්බන්ධ කළ මේ ළමා රෝගාංශයේ විශේෂ ළමා රෝග ඒකකයේ පීඩියාට්‍රික් ඉන්ටෙන්සිව් යුනිට් එකට ගරු ඇමතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බඩු ලබා දීලා විධිමත් කරනවා කියලා ඇඳන් අටක් එකතු කරනවා කියලා කිව්වත් තාම අද වෙනකන් ඒ කටයුතු සිද්ධ වෙලා නැහැ. ඊට අමතරව අර කාර්යමණ්ඩලවල අධික වෙහෙසටපත්වීමක් තිබෙනවා. වෛද්‍යවරු ඇතුළු හෙද හෙදියන් කාර්යමණ්ඩල වෙහෙසටපත් වෙලා තිබෙනවා. ඒ නිසා පසුගිය කාල වකවානුවේ අර ගත්තු තීරණේ අතරම පාසල් සතියක් වහන්න ගත්තු තීන්දුව හොඳ තීන්දුවක්. ඒ නිසා වෛද්‍යවරු විශ්වාස කරනවා මේ රෝගය පැතිරියාම යම් පවනකට මර්ධනය වුණායි කියලා. හැබැයි ඊට අමතරව ගරු ඇමතුමනි ඉන්ෆ්ලුවන්සා එන්නත පිළිබඳව වෛද්‍යවරු දැන් පෞද්ගලිකංශයේ රෝහල් වලට ගිහිල්ලා වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩල තමුන්ගේ වියදමෙන් මේ ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා ගන්නවා. මොකද නිරන්තරයෙන් කොන්ස්ටන්ට් එක්ස්පෝෂර් එක නිසා මේ තමුන්ව රෝගයට ගොදුරු වෙයි කියන බයකින් රෝහල් කාර්ය මණ්ඩලේ ඉන්නවා. ඒ පිළිබඳව ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි මේ වසංගත රෝගී අංශය එපිඩිමියොලොජි යුනිට් එකේ යම්කිසි සිද්ධිමාලාවක් නිසා රීජනල් එපිඩිමියොලොජිස් එහෙම ඒ වගේම වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරු නිවැරදි දත්ත සම්ප්‍රේෂණය නොකරනවායි කියන මතයක් බොහොම පැහැදිලිව රෝහලේ වෛද්‍යවරු අතර තිබෙනවා. ඒ නිසා රෝග වළක්වා ගැනීම පිළිබඳ ක්‍රමවේදය අකර්මණ්‍ය වෙලා තිබෙනවා. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ගාල්ලේ දකුණු පළාතේ දෙමව්පියන් ඇමතිතුමනි ඉතාම භීතියකට පත් වෙලා ඉන්නවා තමුන්ගේ දරුවා පොදු ස්ථානයකට යවන්න. බොහොම ස්තුතියි.
ඔබතුමා කැමති අවස්ථාව දෙන්න පැහැදිලි කියන මේක බැරණු ප්‍රශ්නයක් නිසා. ගරු
මන්ජුමන් විශේෂයෙන්ම දැන් මේක දැන් 35 දෙනෙක් මැරුණාම දැන් ඊයේ කියනවා නිව්මෝනියාවෙන් 15 දෙනෙක් මැරලා කියලා. අනිත් ඉන්ෆ්ලුවෙන්සා ඒ වලින් කියලා දැන් ගැපිනිමාවක් මැරිලා තියෙනවා. ඒකේ මුලදියාවේ නිව්මෝනියා කියලා දැන් ආපහු කියනවා ඉන්ෆ්ලුවෙන්සා ඒ වලින් එයා මැරිලා කියලා සතියකට පස්සේ. ඒ වගේ මේ මාතර දිස්ත්‍රික්කයේ තුලත් දකුණු පළාතේ තුලත් මේක මේ විශේෂයෙන්ම භයානක තත්ත්වයක් මවාගෙන තියෙනවා විශේෂයෙන්. ඉතින් ඒ නිසා පාසල් වසල යවනවා ළමයි 15 දෙනා 20 දෙනා එක පාසලෙන් යවනවා. දැනට පාසල් ළමුන්ගේ පැමිණීම අඩු වෙලා තියෙනවා. පෙර පාසල් වහලා තියෙනවා. මේ தত্ত্বය නිසා මහජනතාව බයක් ඇති වෙලා තියෙනවා. මේක નિවර්ධි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දැනට ප්‍රතිකාර පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. අත්‍යවශ්‍යම ප්‍රතිකාර කරනවා. නමුත් මේ පිළිබඳ දැනුවත් කිරීම සහ මෙය මර්ධනය කිරීම සඳහා විධිමත් මහජනතාවගේ දැනුවත් කිරීම වැඩපිළිවෙළ විශාල වශයෙන් ගෙනහිලා මේක මේ මේ தত্ত্বය වසංගතය පිළිබඳ අවබෝධයක් තියෙනවා.
ගරු ඇමතුමා තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබතුමා කැමතිද පිළිතුරු දෙන්න? මේකේ අද தත්ත්ව නිසා එහෙම නැත්නම් මට මේ ගැන තවත් කතා කරන්න අමාරුයි. ගයිජන ඇමතුමා,
මම ඉතින් මේ දැනට පෞද්ගලික රෝහල්වලත්
කෙටියෙන් ප්‍රශ්න කියන්න අර කියාපු දේ ආපහු රිපීට් කරන්න
බෑ. නෑ නෑ මේ එකම යා කියන්න.
ඒක නැත්නම් අපි එතුමා කාර්ය කොන
පිළිතුරු දෙන්න. එකම ලෙඩේනේ. මේ ගරු ඇමතුමා මේ පෞද්ගලික රෝහල් වල ඉඩකඩ නැති තත්ත්වයක් තියෙන අතරේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අතවශ්‍යම මේ එන්නත මේ අවස්ථාවේ නොමෙලේ මේ රෝහල් වලට යවන්න පුළුවන් කමක් නැද්ද කියලා.
හොඳයි ගරු ෆොනන්ඩ් බෝලේ මැතිනිය
කතානායකතුමනි වසංගත රෝග මර්ධනය කරන්නේ වසංගත රෝග ඒකකයෙන් ලංකාවේම ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට මෙච්චරකල් පත්කිරුවේ ප්‍රජා වෛද්‍ය පිළිබඳ විශේෂඥවරයෙක් ඒ වගේම වසංගත රෝග මර්ධනය පිළිබඳව මේ රටේ සහ ජාත්‍යන්තරව පුහුණු කරපු ප්‍රධාන කෙනෙක්ව තමයි පත් කරන්නේ නමුත් දැනට පරිපාලන ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයෙක් පත් කරලා තිබීමත් මේ වසංගත රෝග මර්ධනයට ලොකු බාධාවක් වෙලා තියෙනවා ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඔහුගේ තාක්ෂණික උපදෙස් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඔහුට මේ තාක්ෂණික උපදෙස් දෙන්න බැරි නිසා ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු
කරන්න ඕනේ රණවීර මන්ත්‍රීතුමා කෙටියෙන් අහන්න අද ප්‍රධාන වැඩකරු රාජ්‍යයක් තියෙනවා ඒක තමයි දෙන්න අවස්ථාව වැදගත්ින්ද තමයි රණවීර මහත්තයා
රණවීර නවේස කවුද ගරු කතානායකතුමනි විශේෂම මාතර දිස්ත්‍රික්කයේ මේ වසංගත රෝගය නිසා අද දවසේ බීතිකාවක් ඇතිලා තියෙනවා ජනතාව අතරේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා කිව්වා වගේ පසුගිය සතියේ පාසල් පෙරපාසල් වසා දැමීම නිසා මේ ව්‍යාප්ත වීම නැවතුණා කියන මතයකුත් තියෙනවා ගරු කතානායකතුමනි. නමුත් ගරු කතානායකතුමනි මේ වෙලාවේ උපකාරක පන්ති වලට යන විශාල පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම කුඩා දරුවන් මේ රෝගයට ගොදුරු වෙච්ච ශිෂ්‍යත්ව විභාගය හා වෙනත් කියන පාසල් කටයුතු වෙනුවෙන් ඒ නිසා විශේෂම ආණ්ඩුවේ අවධානය යොමු කරන කරු කතානායකතුමනි දැන් ගංගාතුරට ඇටවලා තිබුණා දිස්ත්‍රික්ක 8ක් වගේ මේ වසංගත රෝගය නිසා අද උපකාරක පන්ති වලට යන්න බැරුව විශාල පිරිසක් ඉන්නවා ඒ නිසා ආණ්ඩුවෙන් තීන්දුවක් ගන්න කියලා ශිෂ්‍යත්ව විභාගය වැනි එවැනි විභාග පුළුවන් නම් තව ටිකක් එහාට කල් දාන්න මම හිතනවා මේ ව්‍යාප්ත වීම වළක්වන්න ගන්න පුළුවන් හොඳ තීන්දුවක්
කියලා දැන් බෞද්ධ කාර බුද්ධික වදින මහත්තයා එතකොට ඒක පිළිතුරු දෙන්න පුළුවන්
කතානායකතුමනි මම සෞඛ්‍යමත්තුමාගේ අවධානයට වැදගත් කරුණු කීපයක් යොමු කරනවා එකක් තමයි මාතර නගරයේ තියෙන මාතර මහ රෝහලට අමතරව කොටවිල ප්‍රදේශයේ ගොඩනගලා තියෙන රෝහලය විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන රෝහලක් මේකේ විශාල ඇඳම් ප්‍රමාණයක් තව ඇතුළත් කළා මෙතන මේ රෝගීන් වෙනුවෙන් වෙනමම ඒකකයක් වැඩි අවධානයකින් ඇති කරන්න පුළුවන්. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන අතරේ වැදගත්ම දේ තමයි ගම්මට්ටමින් ජනතාව දැනුවත් කිරීම. ඒක දැනට කරන්නේ මාතර මාධ්‍යවේදීන්. ඒක ඇත්තටම අපි කරන්න ඕන දෙයක්. නමුත් මාධ්‍යවේදීන් ඒ කටයුත්ත
කරනවා. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර සෑම වසරකම පහේ අප්‍රේල් ජූනි මාසවල ඉන්ෆ්ලුවෙන්සා වැනි ශ්වසන රෝග බහුල වන අතර මෙවර දකුණු පළාතේ එවැනි වසංගත රෝග තත්ත්වයක් වාර්තා වී ඇත. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය කටයුතු සලසා ඇත. දකුණු පළාතේ වසංගත තත්ත්වය පිළිබඳව එය තවදුරටත් වළක්වා ගැනීම සඳහා ගන්නා පියවර පහතින් දැක්වේ. ප්‍රශ්නය 1. මෙවර පැතිර යමින් ඇති රෝගී තත්ත්වය හා රෝගීන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා කවරේද? ඉන්ෆ්ලුවෙන්සා රෝගය යනු උණ කැස්ස හෙම්බිරිසා හුස්ම ගැනීමේ අපහසු වැනි රෝග ලක්ෂණ පෙන්눔 කරන රෝගී තත්ත්වයක ඉන්ෆ්ලුවෙන්සාවට අමතරව මෙවැනි රෝග ලක්ෂණ පෙන්눔 කරන වෙනත් රෝගද ඇත. බොහෝ විට මෙවැනි රෝගීන් බාහිර රෝගී අංශයන් සහ පෞද්ගලික වෛද්‍යයාතන වලින් ප්‍රතිකාර ගන්න ලබයි. සාමාන්‍ය පුද්ගලයන්ට මෙය සුළු අසනීප තත්ත්වයක් නමුත් සමහර රෝගීන්ට විශේෂයෙන් අවධානම් කණ්ඩායම් වල සිටින අයට කුඩා දරුවන් ගර්භණී මව්වරුන් දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන සංකූලතා ඇතිවිය හැක. මෙම රෝගයේ එම සුවිශේෂ ලක්ෂණ නොමැති නන් ස්පෙසිෆික් ස්වභාවය නිසා රෝගයේ වැළඳුණු සංඛ්‍යාව නිශ්චිතවම කිව නොහැක. ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිතව ඉන්ෆ්ලුවෙන්සා යයි සැක කරන රෝවල් ගත කර ඇති දකුණු පළාතේ රෝගීන්ගේ සංඛ්‍යාව පාත දැක්වේ. 21 මැයි 21 වෙනකොට ගාල්ලේ 448, මාතර 158, හම්බන්තොට 59, එකතුව 665. ඊට පස්සේ 22 වෙනිදා ගාල්ලේ 68, මාතර නැහැ, හම්බන්තොට 49, 117. 23 වෙනිදා ගාල්ලේ 67, මාතර 76, හම්බන්තොට 51, ඔක්කොම 194. 24 වෙනිදා ගාල්ලේ 74, මාතර 86, හම්බන්තොට 29, ඔක්කොම 189. 25 වෙනිදා ගාල් 89, මාතර 105, හම්බන්තොට 46, ඔක්කොම 240. 26 වෙනිදා ගාල්ලේ 89, මාතර 70, හම්බන්තොට 57, එකතුව 216. 27 වෙනිදා මාතර ගාල්ල 83, මාතර 75, හම්බන්තොට 80, 238. 28 වෙනිදා ගාල්ලේ 80, මාතර 88, හම්බන්තොට 66, ඔක්කොම 234. 29 වෙනිදා ගාල්ල 70යි මාතර 76යි හම්බන්තොට 63යි ඔක්කොම 209යි 30 වෙනිදා ගාල්ල 93යි මාතර 88යි හම්බන්තොට 57යි ඔක්කොම 238යි sorry 31 වෙනිදා 238යි ජූනි 1 වෙනිදා ගාල්ල 36යි මාතර 58යි හම්බන්තොට 68යි ඔක්කොම 162යි දෙවනිදා ගාල්ල 63යි මාතර 40යි හම්බන්තොට 48යි ඔක්කොම 151යි තුන්වෙනිදා ගාල්ල 52යි මාතර 30යි හම්බන්තොට 41යි ඔක්කොම 123යි එතකොට ගාල්ලේ ඔක්කොම එකතු 930යි මාතර 864යි හම්බන්තොට 716යි ඔක්කොම 2510යි දැන් පේනවා 31 වෙනිදායින් පස්සේ මේ ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා තියෙනවා භාගයකට අඩු වෙලා තියෙනවා රෝගීන් සංඛ්‍යාව දැන්ට මේ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් 14 දෙනෙකුද වැඩිහිටියෝ අයෙකුද මෙම රෝගයෙන් මිය ගිය බවට වාර්තා වී ඇත ප්‍රශ්නය දෙක රෝගය පිළිබඳ තොරතුරු ග්‍රාමීය මට්ටමින් වගකීම් සහිත සාගතව සමාජගත කිරීම සඳහා ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කුමක්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලය හරහා මෙම රෝගය පිළිබඳව ජනතාව නිරන්තරයෙන් දැනුවත් කෙරේ විශේෂයෙන් මාතෘ හා ළමා සායන රෝහල් සායන හා ප්‍රජා වටසටහන් මගින්ද පෝස්ටර් මගින්ද ජනතාව දැනුවත් කෙරේ මීට අමතරව රූපවාහිනී මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ දැන්වීමද ප්‍රචාරය කෙරේ 3 ප්‍රශ්නය මෙවැනි රෝගී තත්ත්වයන් වසංගත මට්ටමට පත්වීම වැළක්වා ගැනීම සඳහා වන සෞඛ්‍ය ශාස්ත්‍රයේ පූර්ව සූදානම කවරේද මුළු රට පුරා විහිදෙන පරිදි ලංකාවේ ප්‍රධාන රෝහල් 19කින් තොරතුරු ලබා ගන්නා විශේෂිත ආවේක්ෂණ පද්ධතියක් සෙන්ටිනල් සයිට් සර්වේලන්ස් එකක් ඇත මෙම රෝහල් සතිපතා ඌණගේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග සහිත සංඛ්‍යාව වසංගත රෝගාංශයට වාර්තා කරයි. මෙමගින් එම රෝගීන්ගේ වැඩිවීමක් ඇද්දයි කල්ැතුව හඳුනා ගැනීමත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමත් සිදු කරයි. මාසිකව පවත්වන ජාතික තාක්ෂණික කමිටු රැස්වීමේදී නැෂනල් ටෙක්නිකල් කොමිටි මීටිං ඔන් ඉන්ෆ්ලුවෙන්සා මෙම දත්ත සමාලෝචනය කරයි. මේ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය පශු වෛද්‍ය ආදී විවිධ අංශවලින් සහභාගී වී ගත යුතු ඉදිරික්‍රියා මාර්ග පිළිබඳ සාකච්ඡා කරයි. හදිසියේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ N95 මාස්ක් සහ බෙහෙත් ඔසෙල්ට මිව අවශ්‍ය ප්‍රමාණ ගබඩා කර තබා ගැනේ. අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණුව සිදු කිරීමද නිරන්තරයෙන් සිදු කරයි. ප්‍රශ්නය 4. රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවල රෝහල්වල රෝගීන් සඳහා වන පහසුකම් හා කාර්ය මණ්ඩල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් තිබේද දැනටමත් දකුණු පළාත් සඳහා අතිරේක විශේෂඥ ළමා වෛද්‍යවරුන් කරාපිටියට දෙක් දෙනෙකුත් කඹුරු පිටියට එක් කෙනෙකුත් පත් කළ තියෙනවා පීඩියාට්‍රිෂියන්ලා 3 දෙනෙක් වැඩිපුර හෙද නිලධාරීන් කරාපිටියට 20කුත් උඩුගමට 10කුත් කඹුරු පිටියට 10කුත් ඒ කියන්නේ ඔක්කොම 40ක් නැසස්ලා යවල තියෙනවා අතර අනිකුත් අවශ්‍ය පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරයි කුඩා දරුවන්ට අධි පීඩනයෙන් ඔක්සිජන් පෙනහළු වලට ලබා දීම සඳහා අවශ්‍ය කරන හයි ප්‍රෙෂර් නේසල් කැනියුලාස් 10ක් කරාපිටිය රෝහලට මෙම වසංගත තත්ත්වය ආරම්භයේදීම ලබා දෙන්න ලදී. මොකද ඔක්කොටම ICU ෆැසිලිටිස් නැති හින්දා නේසල් කැනියුලාස් 10ක් එහෙමම කෝටියක් වේදම් කළා ආරම්භ දුන්නා. කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා දකුණු පළාතට අවශ්‍ය කෙරෙන උපකරණ සහ පහසුකම් වැඩි දියුණු කිරීමට කැබිනට් පත්‍රිකාවක් මගින් ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීමට අවසර ලබා දුන්නා ඒ අධ්‍යක්ෂකට. පළාත් සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයට පමණක් රුපියල් මිලියන 35ක් මේ වන විටත් වෙන් කර දී ඇත. ඒ කියන්නේ වෙනමම ICU එක පුළුල් කිරීම සඳහා වෙනමම අවශ්‍ය සියලුම උපකරණ ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවකින් ආරම්භ දුන්නා. ඊට අමතරව මිලියන 35ක් පළාත් සභාව අධ්‍යක්ෂකවරයාට දුන්නා. වියදම් කිරීම සඳහා දැන්ට රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කර ඇති බවට ආණ්ඩු විසින් ජනතාවට සහතිකයක් වන්නේද අකණ්ඩව රෝගාවේක්ෂණය මගින් රෝවල් ගතවන රෝගීන් සංඛ්‍යාව අඩුවන බව පෙනේ සියලුම වෛද්‍ය ආයතන මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර මෙවැනි රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීමක් නිරීක්ෂණය කළේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කිරීමට දැනුම් දී ඇත දැන් මෙතෙන්දී තියුනේ අපේ එක මන්ත්‍රීතුමෙක් කිව්වා 35ක් ඉන්නවයි කියලා 35ක් නෑ එක්තරා ජාතික පුවත්පතක .lk කියලම මට දැනුම් දුන්න මාධ්‍යවේදියෙක් වහම 4 දෙනෙක් මට රේඩියෝ FM එකකින් ඇහුවත් 4 දෙනෙක් ඊයේ මිය ගියාද කියලා. මම වහම මාතරට කතා කරා මාතරට කතා කරලා ඒගොල්ලෝ මට ආපහු ලබා දුන්නා. ඒ 4 දෙනාම පහර දීමකින් එන්සෙෆලයිටිස් වැනි 4ක් තමයි මේ. ඒවත් ඔක්කොම මේකට එක්කව ගන්නවා. නිශ්චිත සංඛ්‍යාව තමයි ඔක්කොම 14යි වැඩිමහල් එක්කෙනයි 15යි. එතකොට අනිත් එක තමයි වැක්සින් එක මේ අපි කෝටි ගණන් මුදල් වියදම් කරනවා මම ඒ කියන්නේ පිළිකා රෝග වලට විතරක් මේ ආණ්ඩුවෙන් වියදම් කරනවා ගිය ආණ්ඩුවට වඩා කෝටි 850 මිලියන 8500 ඒ විදිහට ස්ටෙන්ට් එක නිකන් දෙන්න තව කෝටි 100 ගාණක් වියදම් කරනවා මේ වැක්සින් එක දෙත හැකි මේ වැක්සින් එක ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ නමුත් ඒක තීන්දුව කරන්න බෑ මට ඕ තව අධ්‍යක්ෂකවරුන්ට ඒකට තියෙනවා වෙනම කමිටියක් අර මං කිව්වේ ඒගොල්ලන්ගේ National Technical Committee on Influenza කියලා. ඒකේ ඉන්න ඔක්කොම වසංගත රෝග විශේෂඥයෝ අරවමයා ඒ විතරක් නෙවෙයි ඖෂධ වේදේ පිළිබඳ විශේෂඥයෝ ඒගොල්ලෝ එකතු වෙලා. දැන් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල ලංකාවේ තියෙනවා. ඒක අද ඇමරිකාවටත් වඩා ඉහළ 99.9%ක් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල පිළිගන්නවා කියලා WHO කියනවා ලෝකේ තියෙන හොඳම වැඩපිළිවෙල. නමුත් ඒකේ කරන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල යටතේ වුණත් මේකට කියලා නැහැ. දැන් මේ වගේම ඩෙන්ගි වලට ආව එන්නතක් හැම තැනින්ම කෑ ගැහුවා මාධ්‍ය වලින් දොස් කිව්වා ඒ ඩෙන්ගි එන්නත ගේන්නේ නැහැ කියලා ප්‍රංශ තානාපතිවරයා ආවා මාව හම්බෙන්න පුද්ගලිකව ඇවිල්ලා කම්ප්ලේන් එකක් දුන්නා මගේ ඖෂධ අධිකාරියේ කට්ටිය මේක අනුමත කරන්නේ නැහැ ඒගොල්ලෝ උදාහරණයට පෙන්නුවා පිලිපීනයේ බලන්න මුළු පිලිපීනයේම දෙනවා මේ ප්‍රංශය මමත් ටිකක් ගැස්සුණා මොකද ප්‍රංශ කම්පැනියක් නිසා අන්තිමට ප්‍රංශයේ ජනාධිපති හිටපු ජනාධිපති මේ ජනාධිපතිතුමා අපේ ඇකිනෝ එයා ඩොලර් මිලියන 450ක් වියදම් කළා වෛද්‍යවරුන්ගේ අදහසට එකඟ වෙන්නේ නැතුව මුළු පිලිපීනයේම එන්නත් කරා. අද එතුමාට ජනාධිපති කොමිසමක් දාලා ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන එතුමාට විරුද්ධව. පසු කලෙක පස්සේ අපි දුන්නේ සිංගප්පූරුවේ ගේනවා නම් අපිට මොකද කියලා ඇහුවා. මම හොයලා බැලුවා සිංගප්පූරුවේ මොකද වෙන්නේ. සිංගප්පූරු ජාතිකයින්ට දෙන්නේ නැහැ වැක්සින් එක. හැබැයි ලෝකේ ඕනම රටක් අපේ රටවල යන කට්ටිය සල්ලි දීලා ඒගොල්ලන්ට ගහනවා. ඒක කොමර්ෂල්. ඉන්න සිංගප්පූරු වලින් ඒක කරනවා. ඊට පස්සේ නමුත් අපි කරේ නැහැ. අන්තිමට මොකද වුනේ මාස 6ක් යනකොට මේ ඩෙන්ගි එන්නත සම්පූර්ණයෙන් අසාර්ථකයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කළා. අද ඒක එන්නත නැහැ. දැන් මෙතන තියෙන එකත් මෙතන රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා. නමුත් මේක ප්‍රතිශක්තිය කරන පිළිබඳව පැහැදිලි මේව එකක් නැහැ. ඒක තීන්දුව කරන්න වෙනම ආයත තියෙනවා. ඒවා අපිට තීන්දුව කරන්න බෑ. එතකොට හෙට මට කිව්වොත් එහෙම වැක්සින් එක මම එයාට කතා කරා. නමුත් හෙට මට කිව්වොත් මේ වැක්සින් එක ගන්න කියලා අපිට පුළුවන් ඒ වැක්සින් එක සම්පූර්ණයෙන්ම රජයෙන් ලබා දීලා අපිට කරන්න. නමුත් අද වෙනතුරුත් ඒකෙන් ප්‍රතිශක්තිකරණයක් එනවයි කියන එක ඔප්පු සනාථ වෙලා නැහැ. මේක තමයි. මේ පිළිබඳව ඇත්තටම අපේ ඖෂධ අධිකාරියේ ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. මේවා පිළිබඳව තීන්දුව ගැනීමේදී ඒ බොහොම ගත්ත තීන්දුව අද ඉතාමත්ම හොඳ තීන්දුව බවට ජාත්‍යන්තර වශයෙන් පිළි අරගෙන තිබෙනයි ඖෂධ පිළිබඳව. තුන්වැනි එක වසංගත රෝග අධ්‍යක්ෂක පිළිබඳව මෙතුමිය කිව්වා පරිපාලන නිලධාරියෙක්. ඒක කරන්න දෙයක් නැහැ. මේ තියෙන නීතිය. ඒ නීතියේ තියෙන ට්‍රාන්ස්ෆර්. මම මේකට විරුද්ධයි. මම මේකට විරුද්ධව කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් මණ්ඩලයට. ඒ කැබිනට් මණ්ඩලයට ගෙනාවාම ඒ ඔය පරිපාලන කට්ටිය නෙවෙයි ඔය පබ්ලික් හෙල්ත් එකේ කට්ටියම විශේෂඥවරුම තමයි විරුද්ධ වෙන්නේ. ඒ කොලෙජ් එක. මම 18ක් ඒගොල්ලන්ට දීලා ඉතුරු ටික දුන්නා පරිපාලන නිලධාරීන්ට. පරිපාලනය කරන්න ඕනේ පරිපාලන නිලධාරීන්. එහෙම නැතුව අනිත් කට්ටිය නෙවෙයි. නමුත් සියලුම මේවා වසංගත රෝගවලට මං කිව්වා පබ්ලික් හෙල්ත් එකනක දාන්න. තාම මේක වැඩ මේ වෙලා නැහැ. එතකොට වෙන්නේ මොකද? මේගොල්ලෝ ට්‍රාන්ස්ෆර්. ට්‍රාන්ස්ෆර් යනකොට පරිපාලනයක් වෙනා එතනට එනවා. වසංගත එක්කෙනා යනවා පරිපාලනය කරන්න. මම මොනවා කරන්නද? මේ ගෙනල්ලා තියෙන නීති මෙච්චර කල්. දැන් මේවා හරි ගස්සන්න තමයි මම මේ උනන්දු වෙන්නේ. ඒවා කරනකොට එක් එක්කෙනාගේ පුද්ගලික අභිලාෂයන් සඳහා මේවා ඉදිරිපත් කරනවා. තමන්ට මෙච්චර ඕනේ මේ තනතුරට තමන් ඉන්නවා. ඉතින් ඒකින්ද මේ තීන්දුව ගන්න හරියන්නේ නැහැ. මමත් පිළිගන්නවා වසංගත රෝගාංශයට පරිපාලන මොනවා කරන්නද? ඒක එයාගේ උසස් එයාගේ මේක අනුව එයාගේ මෙරිට් එක අනුව එයාට හම්බ වුණා. මම මොනවා කරන්නද? ඒ මිනිහයාගේ ඒක නැවැත්තුවා නම් ඒ මිනිහයා නෝ FR එකට සුප්‍රීම උසාවියට ගිහිල්ලා කියනවා මේක තියෙන ක්‍රම මිනිත් එක අනුව මේකයි මට හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නය. අනිත් එක කිව්වා කවුද කොටවිල රෝහලේ මම ඒක හොයලා බලන්නම් ඒකේ ඇඳන් ගන්නද? නමුත් අදට මේ වෙනකොට ඉතාමත්ම හොඳින් පාලනය වෙලා තියෙනවා. මේ මතක තියාගන්න මේ ඉන්ෆ්ලුවෙන්සා එක මීට වඩා තදින් මිනිස්සු මිය යමින් යුරෝපයේ පැතිරෙනවා. මේ ශීත ඍතුව ආරම්භ වෙනකොට ශීත ඍතුවේදී දැන් පෞග්‍ය වසංගත වලින් යුරෝපයේ මැරෙන සංඛ්‍යාව පළවෙනි ලෝක යුද්ධෙයි දෙවෙනි ලෝක යුද්ධෙයි මැරුණ සංඛ්‍යාවට විතරයි දෙවෙනි වෙන්නේ යුරෝපයේ ඉන්ෆ්ලුවෙන්සා වලින් මැරෙන කට්ටිය ශීත ඍතුව කාලේ. ඉතින් ඒක තමයි මහලු කට්ටිය, දුර්වල කට්ටිය, දරුවෝ මේක. ඉතින් මොකද? ඒක තමයි මේක වැසි කාලේට මේ தත්ත්වය එනවා. එතකොට තියෙන්නේ අපිට මේක එකපාරට මොකද මේ ඉන්ෆ්ලුවෙන්සර් එකේ නෑ මෙන්න මේක. දැන් එක වෛරස් එකක් එනවා එක කාලයකට. තව කාලයකට එන වෛරස් එකේ ඒ වෛරස් එක නෙවෙයි වෙන එකක්. ඉතින් එතකොට ඒ එනකොට ඒ වසංගත රෝග විශේෂඥවරු අපිට කියනවා මේ විදිහට මේකට මුහුණ දෙන්න කියලා. ඒක තමයි අපි කරන්නේ. අපිට පුළුවන් අවශ්‍ය සේවකයෝ අවශ්‍ය වෛද්‍ය නිලධාරි මුදල් උපකරණ ලබා දෙන්න. ඒ ටික අපි කරනවා දැනට මේක දැනට මේ தත්ත්වය පාලනය කළා. නමුත් මට කියන්න බෑ හෙට අනිත් දවෙනකොට වැඩි වෙයිද නැද්ද කියලා. දැන් ඩෙන්ගි ලංකාවෙන් පාලනයයි. පෞගිය කාලේ කෑ ගැව්වා. ඔක්කොම මේ ඒකනේ මං කියුවේ. අලුතෙන් දැම්ම පීඩියාට්‍රිෂියන්ලා දෙන්නයි මේ කරා කඹුරු පිටියට එක්කෙනයි. එතකොට 20ක් නර්සස්ලා ඔක්කොම. බොහොම ඉස්සරහ.
දැයි බොහොම සතුටින් දවනා ඔබතුමා සූදානම්ද අද මේ ගැන තවත් පිළිතුරු දෙන්න පැහැදිලි කරනවා මොකද අද මොකක් වැඩ කරලා තු රාජ්‍යයක්
තියෙනවා
කියන්න ගරු මන්ත්‍රීතුමා
දැන් මෙතුමාගේ පිළිතුරට අපි ස්තුතිවන්ත වෙනවා කරුණු දෙකක් සඳහන් කරන්න කැමති අමතුනේ දැන් මේ ව්‍යසනේ ආරම්භ වුණාට පස්සේ
ඔබතුමා වෛද්‍යවරයෙක්ගෙන් හෙටෙන්ට ගිහිල්ලා මේව කළා අපිට කියන්න
අපි කියන්නේ ඔබතුමා අපි ගියා අමතුමනි මම ඔබතුමාගේ ඉල්ලීම කරන්න හදන අන්නේ එක ඒ ගාල්ල මාතර හම්බන්තොට රෝහල් වලට මේ දක්වා සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාවත් සෞඛ්‍ය ලේකම්තුමාවත් නියෝජ්‍ය අමතුමාවත් ඔබතුමාටවත් යන්න බැරි වුණා. ඒ නිසා ඒක අඩුවක් හැටියට සෞඛ්‍ය ශිෂ්‍ය සෑම කෙනෙක්ම දකිනවා. කරුණාකරලා ඔබතුමාලට යන්න බැර නම් සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාවත් හෙටම රෝහලට යවන්න. මොකද මේක මාසයක් වෙනවා තාම නිසි බලධාරියෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ
ඉන්නේ නැහැ. මෙහි ඉඳලා සියලුම වැඩ කටයුතු කරනවා ඒ සඳහා අවශ්‍ය රැස්වීම් කරනවා.
නෑ ඒක අමතුමනි ඔබතුමා ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක්
අරගෙන ඔබතුමා යන්න. නිලධාරිත් එක්ක මම හැමදාම රෑ එකමාර වෙනකම් වැඩ කරනවා.
නෑ ඔබතුමාගේ
ඉතාලම ගෞරවයෙන් ඉස්සලා උදේ පාන්දර 3යි
කාලේ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමාට පැයයි ගාල්ලට යන්න වෙලාව ගත වෙන්නේ ගෞරව ඇමතුමනි හෙටම යන්න කාරාපිටිය
ඒකම අවස්ථාව දෙන්න තව ප්‍රධාන කටයුතු ආරම්භයි මම දෙන්නයි තව නෑ තියෙනවා තව වැඩ ගොඩක් තියෙනවා ඉන්න ඔබතුමාට හුඟක් අවස්ථා දුන්නා මම වෙලාව දෙන්න නෑ